කථානායකයා විසින් කරනු ලබන නිවේදන 2026/5/8 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී අධිවේගී තැපැල් මගින් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකය සහ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය බෙදා හැරීමේදී දැරීමට සිදුවන පිරිවැය අවම කර ගැනීම සඳහා අධිවේගී තැපැල් මගින් මෙම ලිපිලේඛන තවදුරටත් ලබා ගැනීමට අපේක්ෂා කරනු ලබන ගරු මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ලබා ගැනීමට තීරණය කරන ලදී. ඒ අනුව ඔබගේ සභා මේසේ මත තබා ඇති ආකෘතිපත්තේ ඔබගේ කැමැත්ත සටහන් කර පාර්ලිමේන්තුවේ මහලිකම් වෙත ලැබීමට සලස්වන මෙන් සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා සිටිමි. ලිපිලේඛනාදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the order made by the Minister of Finance, Planning and Economic Development under Section 10A of the Customs Ordinance, Chapter 235, as amended by the Act No. 83 of 1988 and published in the Gazette Extraordinary No. 2488/56 of 15th May 2026, an order made by the Minister of Finance, Planning and Economic Development under Section 10A of the Customs Ordinance, Chapter 235, as amended by Act No. 83 of 1988 and published in the Gazette Extraordinary No. 2488/69 of 17th May 2026.
කාරක සභා වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පිළිගැන්වීම. ඒ වෙනුවට ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා.
Honorable Speaker, I present the report of the Committee of Public Finance on rules under Section 105, read with Sections 106, 78B of the Central Bank of Sri Lanka Act, No. 16 of 2023, published in Gazette Extraordinary of 247954 of 12th March 2026, and the rules and under Section 105, read with Section 71C and Part 6 of Central Bank of Sri Lanka Act, No. 16. Of 2023, published in Gazette Extraordinary of 2492 upon 10 of 9 June 2026. Thank you, sir.
Vidya, Taksana Saha, Digital Pariname Pilibanda Ansik Adiksana Karak Sabhavi Vartava, Ema Karak Sabhavi Sabhapati, Garu Parliament to Mantri, Vaidya Janaka Senaratna Mahatavi simply gave him.
Rukatana Akatumani, Vidya Taksana. හා ඩිජිටල් පරිණාමණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 2022 වර්ෂය සඳහා නවීන තාක්ෂණය පිළිබඳව ආතර්ශී ක්ලාක් ආයතනයේ වාර්ෂික වාර්තාව 2020-2021 සහ 2022 වර්ෂ සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වාර්ෂික වාර්තා 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජිහි වාර්ෂික වාර්තාව සහ 2022-2023 වර්ෂ සඳහා සීමා සහිත ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ පුද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හේමාලි වීරසේකර මහත්මිය.
ගරු කථානායකතුමනි, වත්තල දෙවටගහවත්ත ජාතික නිවාස අංක 44 ඇලඉරක් ඩී ඇලඉරක් 1 දරණ ස්ථානයේ පදිංචි JMS මෙත්තානන්ද මහතාගෙන් ලැබුණ පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රත්නගමගේ මහතා පෙත්සම් 2යි.
ගරු කථානායකතුමනි, අක්මීමණ ඉහළගොඩ රජගහවත්ත දෙවන පිසුම කින්ස්වේ අංක 440 ඇලෙයිරක් බී දරණ ස්ථානයේ පදිංචි KG චමිලා ඉරෝෂිනී මහත්මියකින් ලැබුණු පෙත්සමක් සහ රත්ගම මාවඩවිල අංක 295 බී දරණ ස්ථානයේ පදිංචි SHJ සිරිවර්ධන මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා.
ගරු කථානායකතුමනි, මඩපාත මාකන්දන පුවක්ගස්වත්ත අංක 101 එක දරණ ස්ථානයේ පදිංචි AD කමල් සරත් මහතා සහ වෙනත් අයෙකුගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වනවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන මහතා.
ගරු කථානායකතුමනි, යටිගල්වලුව දෙහෙල්ගමු යන ලිපිනයේ පදිංචි JE සුරේකා ජයසිංහ මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වනවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා.
ගරු කථානායකතුමනි, කුරුණෑගල ඉඳුල්ගොඩ කන්ද නිකතැන්න වත්ත යන ලිපිනේ පදිංචි ඊ.ජේ.පී. එදිරිසිංහ මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නුමි.
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. අග්‍රාමාත්‍යතුමිගෙන් අසනු ලබන ප්‍රශ්න කරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා.
ආරෝ කතානායකතුමනි,
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා
ලංකාවේ විදුලි බල උත්පාදනය සඳහා වැයවන අධික පිරිවැය අවම කර ගැනීමට නම් සූර්ය සහ සුලන් වැනි පුරාජන්නීය බලශක්ති ප්‍රභවයන් වෙත කඩිනමින් යොමු යුතුව ඇත. වත්මන් රජය විසින් මෙම ස්වභාවික බලශක්තිය ජාතික පද්ධතියට එක් කිරීමේදී පවතින තාක්ෂණික බාධාවක් වූ විදුලි ගබඩා කිරීමේ නොහැකියාව මගහරවා ගැනීම සඳහා මහා පරිමාණ බැටරි ශක්ති ගබඩා පද්ධති, බැටරි එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් බෙස් කියන ව්‍යාපෘති ස්ථාපනය කිරීමට පියවරගෙන ඇත. මගේ පළවෙනි ප්‍රශ්නය කරු කතානායකතුමනි, ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි උත්පාදනයෙන් පුනර්ජන්නීය බලශක්ති ප්‍රතිශතිය ඉහළ නැංවීම සඳහා වත්මන් රජයේ සතු ඉලක්ක සහ උපාය මාර්ග සැලැස්ම කුමක්ද? දෙවෙනි ප්‍රශ්නය, සූර්ය සහ සුලන් බලයෙන් නිපදවන විදුලිය ප්‍රධාන විදුලි බල පද්ධතියට බාධාවකින් තොරව අවශෝෂණය කර ගැනීම සඳහා අලුතින් හඳුන්වා දීමට නියමිත බැටරි බලශක්ති ගබඩා පද්ධති බෙස් ව්‍යාපෘතිය ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය වත්මන් ප්‍රගතිය කුමක්ද? තුන්වෙනි ප්‍රශ්නය, මෙම බැටරි පද්ධති තාක්ෂණය ලංකාවට හඳුන්වා දීම සඳහා දේශීය හෝ විදේශීය ආයෝජන සහ මූල්‍යාධාර ලබාගෙන ඇත්තේ කෙසේද? හතරවෙනි ප්‍රශ්නය, මෙම නවීන තාක්ෂණික ක්‍රමවේදය හරහා ඉදිරියේදී ජනතාවට සහ කර්මාන්තශාලාවලට අඩු පිරිවැයකින් විශ්වසනීය සහ ගුණාත්මක විදුලි සැපයුමක් ලබා දීමට හැකිවන්නේ කෙසේද?
ගරු අග්‍රාමාත්‍යතුමිය,
ගරු කතානායකතුමනි, ප්‍රශ්න අංක 1, 2030 වන විට ජාතික විදුලි උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ලබා ගැනීමට ඉලක්ක සකසා ඇති අතර එම ඉලක්ක ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ක්‍රියාත්මක කරමින් පවතී. ඒ අනුව ශ්‍රී ලංකා සුනීත්‍ය බලශක්ති අධිකාරියේ පුනර්ජනනීය සංවර්ධන සැලැස්ම 2025-2030 අනුව සුලං බලශක්තිය මෙගාවට් 1274ක් හා සූර්ය බලශක්තිය මෙගාවට් 2071ක් ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට සැලසුම් කර ඇත. තවද දිගුකාලීන ජනන සැලැස්මට යටත්ව විවිධ ප්‍රසම්පාදන ක්‍රම යටතේ පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් ජාතික විදුලි පද්ධතියට අවශෝෂණය කිරීම සඳහා සැලසුම් කර ඇත. පුනර්ජනනීය බලශක්තිය උකහා ගැනීම උදෙසා ජාතික සම්ප්‍රේෂණ හා බෙදා හැරීමේ පද්ධතිය පුළුල් කිරීමට කටයුතු කරමින් පවතී. තවද පුනර්ජනනීය බලශක්තිය ප්‍රශස්ත ලෙස උකහා ගැනීම සඳහා බලශක්ති ගබඩා කිරීමේ පද්ධති හඳුන්වා දීමට නියමිතය. ගරු කතානායකතුමනි, මේක තමා මම හිතන්නේ වැදගත්ම පියවර අපේ ආණ්ඩුව විසින් අරගෙන තියෙන. කොච්චර පුනර්ජනනීය බලශක්තිය අපි නිෂ්පාදනය කරත් ඒක ගබඩා කිරීමේ පහසුකම් හරියට තිබ්බේ නැත්නම් අපිට ඒකේ නිසි ප්‍රයෝජනය ගන්න බෑ. මම හිතන්නේ අපි ගත්ත තීරණාත්මකම ප්‍රියවරක් ඒක වෙනවා. ඒ යටතේ බැටරි බලශක්ති ගබඩා පද්ධති 160ක් මෙගාවොට් දැනට ප්‍රසම්පාදන කටයුතු අවසන් කර පවතී. එසේම බැටරි බලශක්ති පද්ධති, බැටරි එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් මෙගාවොට් 250ක් සහ මෙගාවොට් 50 සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය 2026-03-30 දින ලැබී ඇත. තවද පම්ප්ඩ් හයිඩ්‍රෝ ස්ටෝරේජ් හඳුන්වා දීමට නියමිතය. දැනට පවතින ජල විදුලි බලාගාරවල ස්ථාපිත ධාරිතාව පුළුල් කිරීම සඳහා අධ්‍යයනය සිදු කරමින් පවතී. ප්‍රශ්න අංක 2, මෙගාවොට් 5 මෙගාවොට් අවර්ස් 10 සම්බන්ධොට බැටරි බලශක්ති ගබඩා පද්ධති, එක තමයි ව්‍යාපෘතිය, බැටරි එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් ප්‍රගතිය නියමු ව්‍යාපෘතිය සාර්ථකව ආරම්භ කර ක්‍රියාත්මක කර ඇත. අනිත් ව්‍යාපෘතිය 160 මෙගාවොට් එමනැත 640 මෙගාවොට් ආස් ව්‍යාපෘතිය දිවයින පුරා පිහිටි ග්‍රිඩ් උපපොල 16ක් ආශ්‍රිතව මෙගාවොට් පැය 640ක ධාරිතාවයකින් යුක්ත බැටරි බලශක්ති ගබඩා පද්ධති 16ක් ස්ථාපනය කර ඇත. ප්‍රකෘතිය ප්‍රසම්පාදන කටයුතු අවසන් කර මේ වන විට ඉදිකිරීම ආරම්භ කර ඇත. මෙගාවොට් 50ක් එහෙම නැත්නම් 2000 මෙගාවොට් ආස් 200ක් පවතින සූර්ය බල ව්‍යාපෘති සමග සම්බන්ධිත බැටරි එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් එක, දැනට ක්‍රියාත්මක සූර්ය බලාගාරවලට බැටරි බලශක්ති ගබඩා පද්ධති එක්කිරීමේ ව්‍යාපෘතිය, ජාතික පද්ධති ක්‍රියාකරු නැෂනල් සිස්ටම් ඔපරේටර් විසින් ප්‍රසම්පාදන ලේඛන සකස් කරමින් පවතී. මේ යටතේ මෙගාවොට් පැය 200ක බැටරි බලශක්ති පද්ධතියක් දැනට පවතින බලාගාරවලට එකතු කිරීමට නියමිතය. 250 මෙගාවොට් මෙගාවොට් අවර්ස් 1000ක් ස්වාධීන ස්ටෑන්ඩලෝන් බෙස් ව්‍යාපෘතිය ජාතික පද්ධති ක්‍රියාකරු විසින් NSO එක විසින් ප්‍රසම්පාදන ලේඛන සකස් කරමින් පවතී. පෞද්ගලික අංශයේ ආයෝජන මත ක්‍රියාත්මක වේ. 100 මෙගාවොට් or 100 මෙගාවොට් ආස් කොලොන්නාව බෙස් ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ මෙගාවොට් පැය 100ක ධාරිතාවයෙන් යුත් බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුවෙමින් පවතී. මෙගාවොට් 100 or මෙගාවොට් අවර්ස් 400ක් දකුණු කලාපීය සදන් බෙස් ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුව සමග එක්ව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ඉල්ලීම් සකස් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතී. ප්‍රශ්න අංක 3. ආසියානු සංවර්ධන බැංකුවේ ADB ණය පහසුකම් යටතේ 100 මෙගාවොට් එහෙම නැත්නම් 100 මෙගාවොට් ආස් කොලොන්නාව බැටරි බලශක්ති ගබඩා පද්ධති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් පවතී. ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධාන යටතේ 100 මෙගාවොට් or 400 මෙගාවොට් ආස් දකුණු කලාපීය බෙස් ව්‍යාපෘතිය සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ඉල්ලීම් ලේඛන සකස් කිරීමද සිදු කරමින් පවතී. දකුණු කොරියානු රජයේ ප්‍රධානයක් ලෙස මෙගාවොට් පැය 10ක ධාරිතාවයකින් යුත් බැටරි බලශක්ති ගබඩා පද්ධතිය තවත් බෙස් ස්ටෝරේජ් සිස්ටම් එකක් හම්බන්තොට ඉදිකර ඇත. 160 මෙගාවොට් or 640 මෙගාවොට් ආස් ව්‍යාපෘති පෞද්ගලික අංශයේ ආයෝජන මත ක්‍රියාත්මක වේ. ප්‍රශ්න අංක 4. සූර්ය බලශක්ති පද්ධතියට එක්කිරීමේදී පද්ධතිය ඇතිවිය හැකි අස්ථාවරත්වය වළක්වා ගැනීමට හැකිවේ. සූර්ය හා සුළං වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වඩා කාර්යක්ෂමව භාවිතා කිරීමට හැකිවේ. ඉහළ පිරිවැය සහිත හදිසි විදුලි නිෂ්පාදන අවශ්‍යතාවය අඩුවේ. විදුලි ජාලයේ විශ්වාසනීයත්වය හා ගුණාත්මක භාවය වැඩිවේ. නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ තෝරාගත් බැටරි බලශක්ති ගබඩා පද්ධති ව්‍යාපෘති සහ හොඳින් ව්‍යුහගත කරන ලද බලශක්ති ගබඩා සේවා ගිවිසුම, ඒ කියන්නේ එනර්ජි ස්ටෝරේජ් අග්‍රීමන්ට්ස් ක්‍රියාත්මක කිරීමෙන් විදුලි බල ගාස්තු පහළ දැමීමේ හැකියාව පවතී. මේ සියල්ලම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපි දුන්න පොරොන්දු දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා කියන එකත් මම අවධාරණය කරන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, ස්තුතියි අගමැතිතුමනි. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ බලශක්ති ගැටලුව පිළිබඳව අපේ රටේ පාර්ලිමේන්තුවේ වත්මන් විපක්ෂයේ මන්ත්‍රීවරු විශාල ഘോഷාවක් පහුගිය කාල පරිච්ඡේදයේ අපි නගනවා අපි දැක්කා. නමුත් ඔවුන්ට බලයේ තියෙන කාලවකවානුවේ ගරු අගමැතිතුමනි 2015 2034 සැලසුම් තිබුණා, 2018 2037 සැලසුම් තිබුණා. විශාල සැලසුම් ප්‍රමාණයක් ඔවුන් හදලා තිබුණා. සූර්ය බල සංග්‍රාම වගේ වචන පවා දාලා තිබුණා. ඒ සැලසුම් වලට අනුව අපට සුළං බල ශක්තිය, ඒ වගේම ජල බැටරි, ඒ වගේම සෝල එනර්ජි සිස්ටම් මේවා වර්ධනය කිරීම සඳහා ඒ තිබ්බ සැලසුම් වලට අනුව ක්‍රියාත්මක කළා තිබුණේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් 2024 වෙන විට පම්ප් ස්ටෝරේජ් මෙගාවොට් 200ක් හදන්න තිබුණා. ඒව කිසිවක් ඒ සඳහා මැදිහත් වෙලා තිබුණේ නැහැ. එක මෙගාවොට් එකක් ගබඩා කරන්න සෝල එනර්ජි සිස්ටම් එක මෙගාවොට් එකක් ගබඩා කරන්න බැටරි පද්ධතිය හදලා තිබුණේ නැහැ. ගරු අග්‍රාමත්තුමනි, එහි ප්‍රතිඵලයක් විදිහට පහුගිය මාසවල දහවල් කාලේ මේ අපි ලබා ගන්නා මේ නොමිලේ ලැබෙන මේ සූර්ය බල ශක්තිය මාර්තු මාසයේදී ගිගාවොට් පැය 6.5ක් පද්ධතියෙන් ඉවත් කිරීමට සිදු වෙලා තිබෙනවා. ඒකේ වටිනාකම ගත්තොත් රුපියල් මිලියන 170ක් පමණ දළ ඇස්තමේන්තුවක් තිබෙනවා. ඒ වගේම අප්‍රේල් මාසයේ ගිගාවොට් පැය 24ක් පද්ධතියෙන් ඉවත් කිරීම සිදු වෙලා තියෙනවා. මේ බැටරි ස්ටෝරේජ් නවතීම නිසා ඒ රුපියල් මිලියන 635ක් විතර ඇස්තමේන්තු කරලා තිබෙනවා. මේ විදිහට ගත්තට පස්සේ මීට පෙර පාලන කාලවකවානුවල හිටපු ආණ්ඩු විසින් මේ අනාගතය දිහා බලලා මේ බැටරි ස්ටෝරේජ් පද්ධති ස්ථාපිත නොකිරීම නිසා තව විශාල හානියක්, මූල්‍යමය පාඩුවක් රටක් විදිහට අපිට දරන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා මම ඔබතුමියගෙන් අහන්න තිබෙන්නේ, ඔබතුමිය දැන් මේ වත්මන් ආණ්ඩු විදිහට මේ ගන්නා ක්‍රියාමාර්ගය තුළ ව්‍යාපාරික ක්ෂේත්‍රයේත්, ඒ වගේම නේවාසික නිවෙස්වල මිනිස් සාමාන්‍ය මිනිසුන් ඔවුන්ට ගෙවන්න තියෙන විදුලි පිරිවැය අපට කවදා වෙනකොට යම් විදිහේ සහනදායි තැනකට ගෙනියන්න පුළුවන්ද? විදුලි බිල අඩු කිරීම සඳහා යම් කාල රාමුවක් වත්මන් ආණ්ඩුවට තිබෙනවද කියන එක.
ගරු කථානායකතුමනි, මම ඉදිරිපත් කරපු පිළිතුරු අනුව පැහැදිලිවම පේනවා අපේ මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තුළින් ක්‍රමානුකූලව විදුලි බිල අඩු කිරීමේ එක අරමුණක්. ඒක තමයි මම අපේ ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කර විදියටම ගරු කථානායකතුමනි සැලසුම් තිබිලා තියෙනවා මීට කලින්. නමුත් ඒවා හරියට ක්‍රියාත්මක වෙලා නැහැ. මම 2023 සිට අපි ආණ්ඩුව ලබා ගන්න කාලය දක්වා මෙගාවොට් 1400ක් තමයි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වලින් අපි ලබාගෙන තියෙන්නේ. අපේ ආණ්ඩුව ආවෙන් පස්සේ මේ අවුරුදු එකහමාර තුර ඒක 2800 දක්වා වැඩි කරලා තියෙනවා. නේද ගරු අමාත්‍යතුමනි? ඒ කියන්නේ ඒගොල්ලෝ 2023 සිට කරපු දේ අපි අවුරුදු එකහමාරකින් 1400කින් වැඩි කරලා තියෙනවා. ඉතින් ගරු කථානායකතුමනි සැලසුම් තියෙනවා. සැලසුම් ගණනාවක් මේ තියෙනවා. එක එක නංගම් වලින් එක එක ව්‍යාපෘති වල නම් නම් තියෙනවා. නමුත් ක්‍රියාත්මක වීම ඉතාමත්ම හිමින් සිද්ධ වෙලා තියෙන කියන එක සංඛ්‍යාලේඛන වලින් අපි පෙන්නුම් කරන්නේ. ඉතින් ගරු කථානායකතුමනි කියපු විදියට මේක මේ බලශක්ති ශේත්‍රය එක කියන්නේ කරයකින් දෙකකින් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක සැලසුම් සහගතව ඉලක්කවලට යා යුතු දෙයක්. අපි මේ පහුගිය අවුරුදු එකහමාර තුළ පෙන්නලා තියෙනවා වැඩවලින් අපි යන ඒ ඉලක්කවලට අපි ළඟා වෙනවා කියලා.
ගරු මන්ත්‍රීතුමා,
අග්‍රවතුමින් වගේ දෙවැනි අතුරු ප්‍රශ්නය 2023 වසරේදී එවකට හිටපු රජය සහ ඉන්දියානු ආයෝජකයෙක් සමග ඇති කරගත්තු ගිවිසුමක් මත අදානි සමාගමත් එක්ක ඇති කරගත් ගිවිසුමක් මත විදුලි ඒකකයක් ඩොලර් සත 8.25කට, ඒ කියන්නේ රුපියල් 25කට ආසන්න මුදලකට රටට ඉතාමත් අවාසනාවක් කොන්දේසි යටතේ ගිවිසුම් ගත වෙලා තිබුණා. වත්මන් රජය බලයට පත් වුණාට පස්සේ ඒ ආයෝජන නැවත කැඳවලා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ තරංකාරී මිල කැඳවීමක් කරලා ඒ විදුලි ඒකකයේ ඩොලර් සත 4.65කට, ඒ කියන්නේ රුපියල් 14කට අඩු කරගන්න සමත් වෙලා තිබෙනවා දේශීය ආයෝජකයෙක් සම්බන්ධ කර ගනිමින්. එතකොට මෙහෙම රටට වාස්තවික තත්ත්වයෙන් නැටතේ මේ පුනර්ජනනීය බලශක්තිය යොදවගෙන කටයුතු කරද්දී අපි දැක්කා මේ ආයෝජන ලංකාවට ආපු ආයෝජන ඉවත් වෙනවා, මාර විනාශයක්, මාර ඩැමේජ් එකක්, මේ ආයෝජක රඳවගන්න සමත් නැහැ යනාදී විදිහට විපක්ෂයේ මහා ඝෝෂාවක් නැගුවා, විශේෂයෙන්ම ආර්ථික ඔස්තාත් මහතුරු. අපි දන්නවා හැම ආයෝජනම ගරු අග්‍රාමාත්‍යතුමනි රමණීය ආයෝජන නෙමෙයි හැම ආයෝජනයක්ම. සමහර ආයෝජන තියෙනවා රටේ ආර්ථිකයට මරණීය තුවාල ඇති කරන. ඒ නිසා ඒ ව්‍යාපෘතියත් ඒ රමණීය නෙමෙයික මරණීය තුවාල ලැබූ ජම් යෝජනාවක් විදිහට ක්‍රියාත්මක වෙච්ච එකක්. ඒතර මේ අදානි ව්‍යාපෘති ඉවත් වීම නිසා රටේ ආර්ථිකයට සිදුවෙච්ච පාඩුවක් සිදු වුණා කියලා ලොකු සාකච්ඡාවක් විපක්ෂය අරගෙන ගියා. මට ඔබතුමෙන් අහන්න තියෙන්නේ ඇත්තටම ඒ ව්‍යාපෘතියේ වෙනස් වීම නිසා වර්තමානයේ මන්නාරමේ කොණ්ඩච්චි ප්‍රදේශයේ අපි දේශීය ව්‍යාපාරිකයෙක් සම්බන්ධ කරගනිමින් ආයෝජකයෙක් සම්බන්ධ කරගනිමින් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. එතකොට තිබූ ව්‍යාපෘතිය වෙනස් කරලා නව ව්‍යාපෘතියක් ඇතිවීම නිසා රටට ඇති වෙලා තියෙන වාසදායක තත්ත්වය මොන වගේද කියන එක පිළිබඳව ඔබතුමීම අහනවා.
ගරු අග්‍රාමාත්‍යතුමිය,
ගරු කථානායකතුමනි, ගරු අමාත්‍යතුමා, විදුලි බල අමාත්‍යතුමා පිළිතුරක් සපයනවා.
ගරු අමාත්‍යතුමා,
ගරු මන්ත්‍රීතුමා, නිශ්චිත වශයෙන්ම මන්නාරම සුළං විදුලි බලාගාරය සම්බන්ධයෙන් ඒක මෙගාවොට් 50ක ධාරිතාව තියෙන සුළං බලාගාරයක් තමයි ඉදි වෙන්නේ. මේ වෙනකොට ඉදිකිරීම අවසන් කටයුතු අවසන් අධියරේ තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා 2026 අවසන් අවුරුදු අවසානය වෙනකොට මේක ජාතික විදුලි බල පද්ධතියට එකතු කරන්න පුළුවන්කම ලැබේ කියලා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී, ගරු මන්ත්‍රී, ඔබතුමා පොයින්ට් එක මොකද? ගරු මන්ත්‍රීතුමා, ඔබ ඔබ ඔබතුමා මේ කටරේන මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් අංක කියන්න එපා. 91 ඒවල
තියෙන එකක් තියෙනවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා, ඔබතුමාගේ ප්‍රශ්න යන්න. ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා, ඔබතුමාගේ ප්‍රශ්න යන්න.
නෝනෝ ගරු ඔබතුමා අහන්න ප්‍රශ්නේ ගරු රවිකරණා මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්නේ අහන්න
මම අහන්නද තුජේ වාරිද එන මං ගන්නද
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට
කතානායක
ඔබතුමාට සුජීව මන්ත්‍රීතුමාගෙන් නෙවෙයි අහන්න තියෙන මගෙන් ඔබතුමා ප්‍රශ්නේ අහන්න
හරි කතානායක හරි කතානායකතුමනි මම මේ ප්‍රශ්නය අග්‍රමාත්‍යතුමාගෙන් අහන්නේ මේ එක් පළාත් සභා සම්බන්ධයෙන් වෙන වෙනම එහි නිල කාලයේ අවසන් වූ දිනය මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබූ දිනය සහ රජය දැන් එවැනි මැතිවරණයක් පැවැත්වීමට අදහස් කරන දිනය දැනුවත් කරන්නේද B හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කල් දැමීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට මූලධර්ම පටහැනිව කටයුතු කළයි බව ඇය පිළිගන්නේද C අගමැතිනිය සහ ජනතා විද්‍යුපරණ ජාතික ජනබලවේගයේ විපක්ෂයේ සිටියේදී එවැනි කල් දැමීම් වලට දැඩි ලෙස විරුද්ධ වූයේද එසේ නම් ඇගේ රජය දැන් පළාත් සභා මැතිවරණය නොපවත්වන්නේ මන්ද D පළාත් සභා සහ මැතිවරණ කල් දැමීමට රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේද E රජයේ අපකීර්තියට පත් කිරීම සඳහා මැතිවරණ කොමිසම සභා හිතාමතාව එවැනි මැතිවරණ පැවැත්වීමට මගහැරිමින් සිටින බව ඇය විශ්වාස කරන්නේද F මහජන මුදල් කතානායකතුමනි මහජන මුදල් ඉතිරි කර ගැනීම සඳහා පළාත් සභා මැතිවරණ කල් දමන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු උපදෙස් දී තිබේද G තවත් ප්‍රමාදයක් තොරව පළාත් සභා සහ මැතිවරණ පවත්වන ලෙස විදේශීය රජයන් රජයට බල කර තිබේද ස්තුතියි කතානායකතුමනි
ගරු අග්‍රාමාත්‍යතුමිය
ප්‍රශ්න අංක A එක් පළාත් සභාවෙහි දුරකාලයේ අවසන් වූ දිනයන් සබරගමුව 2017-9-26 නැගෙනහිර 2017-9-30 උතුරුමැද 2017-10-1 මධ්‍යම 2018-10-8 වයඹ 2018-10-10 උතුරු 2018-10-24 දකුණ 2019-4-10 බස්නාහිර 2019-4-21 ඌව 2019-10-8 මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබූ දිනය 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතේ 10A වගන්තිය අනුව පළාත් සභාව විසුරුවා හැරීමෙන් හෝ නිරකාලයේ අවසන් වීමෙන් පසු සතියක් ඇතුළත ඡන්ද විමසීම පිළිබඳ දැන්වීම මැතිවරණ කොමිසම් සභාව විසින් ප්‍රකාශයට පත් කළ යුතුය. නමුත් පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වීම සඳහා බලාත්මක වූ නීතියක් නොමැති තත්ත්වයක් තුළ මැතිවරණ කොමිසම් සභාව මෙම දැන්වීම නිකුත් නොකරන ලදී. රාජ්‍ය දැනෙම මැතිවරණය පැවැත්වීමට අදහස් කරන දිනය 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතෙහි 3A වගන්තිය යටතේ හඳුන්වා දී ඇති නව විධිවිධාන මගින් ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සීමා නිර්ණය කිරීමේ කමිටුවක් මගින් මැතිවරණයට අදාළව මැතිවරණ කොට්ටාස සීමා නිර්ණය කිරීම හා මැතිවරණ කොට්ටාස ගණන තීරණය කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර එම වාර්තාව පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබීමෙන් පසුව පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වීමට හැකියාව ඇත. මේ දක්වා මැතිවරණ කොට්ටාස සීමා නිර්ණ කටයුතු අවසන්ව නොමැති බැවින් 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතේ විධිවිධාන ප්‍රකාරව පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි වී ඇත. ඒ අනුව පළාත් සභා මැතිවරණය මැතිවරණ කොට්ටාස සීමා නිර්ණය අවසන් කිරීමෙන් පසු 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතෙහි විධිවිධාන ප්‍රකාරව පවත්වන්නේද එසේ නැතහොත් මෙම පනතේ ඉහත විධිවිධානයට සංශෝධනයක් ගෙන එමින් පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පවත්වන්නේද යන්න සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳවන යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පහත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත වන පරිදි පත්කර ඇත. සභාපති ගරු විජිත හේරත් මැතිතුමා සාමාජිකයන් ගරු මුනීර් මුලාප මැතිතුමා, ගරු නීතිඥ සුනිල් වටගල මැතිතුමා, ගරු අරුන් හේමචන්ද්‍ර මැතිතුමා, ගරු ආර්.එම්. රංජිත් මන්දුබ බණ්ඩාර මැතිතුමා, ගරු මනෝ ගණේෂන් මැතිතුමා, ගරු ලක්ෂ්මන් නිපුණාරච්චි මැතිතුමා, ගරු ශානාක්‍යන් රාජපුත්තිරන් රාසමාණිකම් මැතිතුමා, ගරු සමන්මලී ගුණසිංහ මැතිතුමිය, ගරු ධර්මප්‍රිය විජේසිංහ මැතිතුමා, ගරු චන්දන සූර්යාරච්චි මැතිතුමා, ජනාධිපති නීදිග්ජ, ගරු එම්. නිසාම් කාර්යප්පර් මැතිතුමා. ඉහත කමිටුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන යෝජනා හා නිර්දේශ ඇතුළත් වාර්තාව අනුව ඉදිරි කටයුතු සිදුකිරීමට කටයුතු කරනු ඇත. ප්‍රශ්න අංක 2. ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමාගේ පක්ෂයේ නායකයා ප්‍රජාතන්ත්‍රවාදීද නැද්ද කියන නිගමනය මම ගත යුතු නැහැ කියලා මම හිතනවා. ඒක ඔහු හොඳින් දන්නවා, රට හොඳින් දන්නවා, සහ පක්ෂයේ ඔහු ක්‍රියා කරපු විදිය අනුව මම හිතන්නේ ඔහුට වඩා වෙන කවුරුවත් නැතුව ඇති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද පිළිබඳ. ඉතින් ඒක නිසා මම ඒක පිළිබඳ තීරණයක් ගත යුතු නැහැ. රවි කරුණානායක මහත්මයාටම මැතිතුමාටම ඒ නිගමනයට එන්න පුළුවන් කියලා මම හිතනවා. ප්‍රශ්න මගේ මතය වැඩක් නැහැ මෙතන. ඔබතුමාගේ පක්ෂනායකයානේ. ඔබතුමාගේ පක්ෂනායකයා පිළිබඳ මම මගේ ඔපිනියන්ස් දෙන්න අවශ්‍ය නැහැ. ඒක මං හිතන්නේ සදාචාරාත්මක නැහැ ගරු කතානායකතුමනි. එතුමාටම ඒක ගැන තීරණයකට එන්න කියමු. ප්‍රශ්න ඈ නීතියට අනුකූලව පැවැත්විය යුතු හා පැවැත්විය හැකි මැතිවරණ සියල්ල පවත්වනු ලැබේ. කිසිදු මැතිවරණයක් නොපැවැත්වීමට රජය තීරණය කර නොමැත. ඈ නැත. අනිත් ඒවා ඔක්කොම නැත.
ගරු රාජකාරණක මන්ත්‍රීතුමා,
ඕන තරයක් අගමැතිනේ එහෙම කියන්න බෑනේ. කතානායකතුමනි, මා මේ අවස්ථාවේදී ඒ ප්‍රශ්න තුලින් මං අගමැතිනිගෙන් අහන්නේ නීත්‍යනුකූලව 3-2 ආණ්ඩුවක් තියාගෙන කැමැත් ඡන්ද හැම වෙලාවම තියන්න ඕනේ කියලා කතා කරන එම මතයට අපිත් ගරු කරන. ඇයි මේ සම්බන්ධයෙන් පුළුවන් තරම් ඉක්මනට සල්ලි තියෙන නිසා මේ සම්බන්ධයෙන් ක්ෂණිකව අප උදව් කරන්න පුළුවන්ද මේ ඡන්දය මේ ආකාරයෙන් පවත්වන්න? ඒ විතරක් නෙමෙයි, ඒක තුල අගමැතිනේ දන්නවා ඇති මේ තේරිම් කාරක සභාවට ඉදිරිපත් කරන්න පුළුවන් අපේ මේ කීර්තිමත් හිටපු කතානායක කරු ජයසූරිය සාධාරණ සමාජය තුළ සහ ඒ මහලේකම් සුරිල් ජයසේකර ඉදිරිපත් කළ තියෙනවා. මේ රටේ ගිය ඡන්දේ 31.8% ඡන්දේ දීලා තිබ්බේ නෑ මහා ඡන්දේ අවස්ථාවේ. මා ඒක කතානායකතුමාගේ අවසර පරිදි මුද්‍රණය කරන්න මම ඉල්ලනවා. මේකේ ගිය පාර්ලිමේන්තුව 2024 ඡන්දේ 153% තමගේ ඡන්දයේ අයිතිය පාවිච්චි කරේ නැහැ ඡන්ද වෙලා. ඉතින් ඒ නිසා මම අගමැතිනේ තුලින් ඒ තේරිම් කාරක සභාවට ඉල්ලනවා කරුණාකරලා මේකත් උපුටාගෙන අපට පුළුවන් තරම් ඉක්මනට මේ ඡන්දයක් තියන්න පුළුවන්ද කියන එක මේ අවස්ථාවේදී මම ඔබ අගමැතිතුමියට ඉදිරිපත් කරනවා. ඒ විතරක් නෙමෙයි, මේ සම්බන්ධයෙන් අර අගමැතිනේ ලස්සන කිව්වනේ නැමේ උතුර වෙලාවේ අපෙන් අහලද ඡන්දෙ තිබ්බේ කියලා. ඇයි යන්නේ අපෙන් අහලද මේ ඡන්දෙ කල් දැම්මේ?
ගරු රවිකන්න, ගරු අග්‍රමාත්‍යතුමිය,
ගරු කතානායකතුමනි, ඡන්ද කල් දැමේ සංස්කෘතියක් තියෙන පක්ෂයක සමාජිකයෙක් මගෙන් මේ ප්‍රශ්නේ අහන එක ගැන මං හිතන්නේ ඒක සිස්ටම් චේන්ජ් එකේ ලකුණක් කියලා අපිටත් පිළිගන්න පුළුවන්. ගරු කතානායකතුමනි, අපි මේ අවුරුදු එකහමාර තුල ඡන්ද දෙකක් පවත්වලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට ඒ ඡන්ද වලට ඉදිරිපත් වීමේ කිසිම අපිට ඒකක් පිළිබඳ කිසිම සැකයක් නැහැ. නමුත් මෙතන නීතිමය ප්‍රශ්නයක් තියෙනවා. මෙතන කමිටුවක් පත් කරලා තියෙනවා. ඔබතුමාට පුළුවන් ඒ කමිටුවට ඒ අදහස් යෝජනා ඉදිරිපත් කරන්න. ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී විදියට පාර්ලිමේන්තු තේරීම් කමිටුව විසින් ගන්න තීරණය අනුව අපි ක්‍රියාත්මක වෙනවා. අපි නිත්‍යානුකූලව වැඩ කටයුතු කරනවා මිසක් ප්‍රජාතන්ත්‍රවාදය කියන නාමය අපිට අවශ්‍ය විදියට ඒක වෙනස් කර කර වාසියක් වෙන විදියට පාවිච්චි කරන්න අපේ අදහසක් නෑ ගරු කතානායකතුමනි.
ගරු රවිකර්ණක මන්ත්‍රීතුමා,
කතානායකතුමනි අගමැතිනිය ලස්සනට උත්තරයක් දුන්නා. අපෙන් අහන්න නිදහස මේ රටට ලබා දුන එක්සත් ජාතික පක්ෂයේ ඩඩ්ලිස් ඩීඑස්එන නායක මේ රටේ ව්‍යුත්පාදිකයේ ඉදිරියට ගෙනල්ලා කටයුතු කරන අද ඔබතුමාලා ඒක පූජා කළ කටයුතු කරන ව්‍යුත්පාදිකයේ හඳුන්ලා දුන ජයර් ජයවර්ධන මේ රටේ බංකොලොත්භාවයක් ඇති වුණාම මහ බැංකුවේ ඉන්න කාර්ය මණ්ඩලයේ සහ අධිපතිලා බංකොලොත්භාවය ප්‍රකාශ කරාම ඒ බංකොලොත්භාවය එළියට ගෙන ආපු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මම එක්සත් ජාතික පක්ෂය නියෝජන කරන පුද්ගලයෙක් වශයෙන් මම මතක් කරන අවශ්‍යයි මේ රටේ අද මීට පෙර තම පළවෙනි ප්‍රශ්නෙන් අහනකොට මහවැලියෙන් ජලය තුලින් රුපියල් 2.50 නිෂ්පාදනය කරන්න පුළුවන් හැකියාව මෙගවට් 900ක් වික්ටෝරියා කොත්මලේ මේවා තුලින් හඳුන්ලා දුන්නකොට මේ අවස්ථාවේදී මුදල් ඇමති වශයෙන් මමයි අජිත් පෙරේරායි පුනර්ජනනීය බලශක්තියෙන් මෙගවට් 2800ක් එක්සත් ජාතික පක්ෂය තුලින් ලබා දුන්න අවස්ථාව තුලින් අප මේ අවස්ථාවේදී ඡන්ද හැම එකම තියලා මේ අවස්ථාවේදී මහ බැංකුවේ අධිපතිලා බංකොලොත්භාවය ප්‍රකාශ කරපු නිසා කල් දැම්ම නිසා මම කිව්වේ ඒක වැරද්දක් කියන එක මම අහනවා ආණ්ඩුවට අපි සියලු දෙනාම විපක්ෂෙන් සහ ඔබේ පක්ෂේ මොකද ආවේ සිස්ටම් චේන්ජ් එකකටනේ දැන් සිස්ටම් මේන්ටෙනන්ස් එකනේ ගෙනියන්නේ ඉතින් ඒ සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කරන්නම් ඒක මතිකව කාර්නිකව මේ මේ මේ
සම්බන්ධයෙන් අවසන් කරන්න ප්‍රශ්නය අනික
මොකද්ද කතා නැහැ තුමනි
ප්‍රශ්නය අනික අවසන් කර විනාඩි දෙකක් ඔබ දැන් ගත්තා
නෑ අහන්න එපා දකමැතිනේ
නෑ ප්‍රශ්නය අහන විනාඩි දෙකක් දැන් ඔබ ගත්තා
ඒක 27:02 ඔබතුමා
නෑ නෑ හැම එකටම
මේක අගමැති එම අගෞරවය කරන්න එපා
මම
හොඳට උත්තර දෙනවා
නෑ නෑ ගරු මන්ත්‍රී
අපි අගමැතිනේ ඉතින් ඒ සම්බන්ධයෙන් මම අහන්නේ එක්සත් ජාතික පක්ෂෙ මෙත්තර කරලා මේ සම්බන්ධයෙන් අපි ඉතමත් ඕනෙකමින් ඉල්ලන්නේ ජනතාවගේ අයිතිය හැම අවස්ථාවෙදි මේගොල්ලන්ට ඒක පෙන්වලා දෙන්න පුළුවන් විදිහට ඡන්දයක් පුළුවන් තරම් ඉක්මනට අපි මේ යෝජනාව ගෙනල්ලා ඒක ශීඝ්‍රව 3-2 සහයෝගයෙන් අපි ඒක එකමුතුවෙන් සම්මත කරගමුද
ගරු කතානායකතුමනි මෙතුමා ලොකු හැල්ලක් කියවුවානේ දැන් ඒගොල්ලෝ කරපු දේවල් ඒ කරපු දේවල් එච්චර සාර්ථක වෙච්ච නිසානේ පහුගිය ඡන්ද දෙකක ඒ සිස්ටම් එක පරද්දවල අපේ සිස්ටම් එක දිනෙව්වේ ඒ නිසා මං හිතන්නේ ඒ ඒ ජනතා තීන්දුවෙන් අපිට හොඳ නිගමනයකට එන්න පුළුවන් මෙතුමා කියවපු කාර්යයන්වල සාර්ථකත්වය ජනතාවට කොහොමද දැනුනේ කියන එක. ගරු කතානායකතුමනි අපි අර කමිටුව පත් කරලා තියෙන්නේ මේ පවතින ක්‍රමය තුල ප්‍රශ්න තියෙනවා කියන එකත් විපක්ෂයත් ඉදිරිපත් කරලා තියෙනවා. මේ පරණ ක්‍රමය අනුව අපි මැතිවරණය තිබ්බොත් ගරු කතානායකතුමනි කොට්ටාසයකට මන්ත්‍රීවරයෙක් පත් කරන්න බෑ. කාන්තා නියෝජනයක් අපිට තහවුරු කරන්න බෑ. තරුණ නියෝජනයක් අපිට තහවුරු කරන්න බෑ. මේ දේශපාලන සංස්කෘතිය තුළ දූෂණය ඇත්තටම ඇති කරන්න විශාල ලෙස බලපාපු මනාප ක්‍රමය අපිට වෙනස් කරන්න බෑ. මේ සියල්ලම තුළ අපිට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න ඕන කියලා නිකන් ඡන්දයක් තියෙන එක විතරක් නෙවෙයි. ඒ මැතිවරණ ක්‍රමය තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙන ඒ අවශ්‍ය ඒ නිර්ණායක නැත්නම් ඒ මැතිවරණ ක්‍රමය අපි වෙනස් කරන්න ඕනේ. ඒ සඳහා තමයි අපි මේ උත්සාහ කරන්නේ. ඒ හරහා අද දවසට ගැලපෙන මේ මැතිවරණ ක්‍රමය තුළ තිබ්බ අඩුපාඩු නිවැරදි කරගෙන අපි මැතිවරණයකට යමු. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබතුමන්ලා ඉක්මනට ඒ කමිටුවේ වැඩ ඉක්මන් කරන්න අපිට උදව් කරන්න අපි මැතිවරණය තියන්න.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබිර් රෞමාන් මහතා. ඔබතුමා පොයින්ට් ඔෆ් ඕඩර් මොකද්ද?
Question to be asked from the Prime Minister 38-7. After the Prime Minister answered any question, the member who asked the question may ask two supplementary questions. Any other member of Parliament with the permission from the member asking the question may ask one or more of the supplementary questions.
No, then, no.
After you haven't finished.
ප්‍රශ්න දෙකයි අහන්න පුළුවන් ගරු මන්ත්‍රීතුමා කාලේ නාස්ති කරන්න නැතු ඉන්න ගරු
මන්ත්‍රීතුමා
ගරු මුජිබිරා මන්ත්‍රීතුමා ගරු මුජිබිරා මන්ත්‍රීතුමා යෝ යෝ ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්න 10ක් විතරක් අහන්න පුළුවන් ඔබතුමා ඔය නාටකම නටන්න එපා ගරු මන්ත්‍රීතුමා වාඩි වෙන්න
any other member of the parliament with the permission from the member asking the question may ask one or more of the supplementary questions
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට සිංහල තේරෙන්නේ අර අර ගරු මන්ත්‍රීතුමා ඉංග්‍රීසියෙන් හරි සිංහලෙන් හරි අර මන්ත්‍රීතුමාගේ අවසරයෙන් මත ඔබතුමාට එකක් අහන්නත් පුළුවන් දෙකක් අහන්නත් පුළුවන් නෑ ඔබතුමා දැන් දෙක අහලා ඉවරයි කරුණාකර ඔබතුමාත් වාඩි වෙන්න ඔබතුමාත් වාඩි වෙන්න මේ සභාවේ වැඩ කටයුතු වලට බාධා කරන්න නැතු ගරු මුදබිර මන්ත්‍රීතුමා ගරු මුදබිර මන්ත්‍රීතුමා ඔබතුමාගේ වාරය ගරු මුදබිර මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්න අහන්න
ඔව් මං අහනවා ගරු කතානායකතුමයි
ගරු සුජී මන්ත්‍රීතුමා මම ඔබතුමා දැන් මේ මේ සභාව බාධා කරනවා නම් ඔබතුමා යවන මං එළියට දෙකයි ගරු මන්ත්‍රීතුමා මම ඔබතුමාට අවවාද කරනවා ඔබතුමාට අවවාද කරනවා මම ඔබතුමා එළියට දානවා නැත්තම් මේ මේක බාධා කරන ප්‍රශ්න දෙකයි යන්න නෑ නෑ ගරු මන්ත්‍රීතුමා මොඩ විදිහට හැසිරෙන්න එපා ගරු මන්ත්‍රී ඔබතුමා අහන්න ප්‍රශ්න
අහනවා ගරු කතානායක
ඔබතුමා අහන්න ඔබතුමා කියවන්න ඔබගේ ප්‍රශ්න ගරු සභානායකතුමා
දැන් 38-7 මොකද්ද තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයා විසින් යම් ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීමෙන් අනතුරුව ප්‍රශ්නය අසන ලද මන්ත්‍රීවරයා විසින් අතුරු ප්‍රශ්න දෙකක් අසනු ලැබිය හැකිය ප්‍රශ්නය අසන ලැබූ මන්ත්‍රීවරයා විසින් ප්‍රශ්නය අසනු ලබන මන්ත්‍රීවරයාගේ අවසරය ඇතිව පාර්ලිමේන්තුවේ වෙනත් ඕනෑම මන්ත්‍රීවරයෙකුට ඒ අතුරු ප්‍රශ්න වලින් එකක් අයියෝ මොකද්ද මේ මේගොල්ලෝ යවන්න ඕන පොඩි බබාලක පන්තියට එම පාර්ලිමේන්තුවේ වෙනත් ඕනෑම මන්ත්‍රීවරයෙකුට එම අතුරු ප්‍රශ්න වලින් එකක් හෝ ඊට වැඩි ගණනක් අසනු ලැබිය හැකිය තේරෙන්නේ නැද්ද මේක අහන්නේ
මම දන්නේ නැහැ මේ මට සුජීව මන්ත්‍රීතුමාගේ මේ මේට අධ්‍යාපනය ලබා දෙන්නනේ මේක මේක තේරුම් ගන්න නැතුව
ඔබතුමා සභාව කරගෙන යන්න
සභා ගරු මුජිවර් මන්ත්‍රීතුමා ඔබතුමාගේ ප්‍රශ්න අහන්න
ගරු කතානායකතුමනි ගරු එකමැතිතුමියගෙන් අසුන ලබන ප්‍රශ්නය පළවෙනි එක දිට්වා සුලිකුණාටුවෙන් ආපදාවට පත් වූ පිරිසකට තවමත් සහන ලැබී නැති බව දන්නේද දෙක ව්‍යසනය කළමනා කරන පනතේ 11 වගන්ති 90 රට තුල ව්‍යසන තත්ත්වයකට ප්‍රකාශයට පත්කරුණේ ජනාධිපතිවරයයි ඒ තුල ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනයේ නෛතිකභාවය පිළිගන්නේද 3 ව්‍යසන කළමනා කරන පනතේ 17 වගන්තියට අනුකූලව අරමුදලක් ස්ථාපිත කිරීමට හැකියාව තිබියදී රීබිල්ඩින් ශ්‍රී ලංකා නමින් අලු අරමුදලක් පිහිටු වීමට කටයුතු කළේ මන්ද 4 රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදලේ සමාජිකයන් කවුරුන්ද ඔවුන් සිදු කළ කාර්යයේ ප්‍රගතිය කවරේද 5 රාජ්‍ය මුදල් කාරක සභාවේදී හෙළිවූයේ රීබිල්ඩින් ශ්‍රී ලංකා නමින් අරමුදලක් නොමැති බවයි ආපදාව සිදුවී මාස 7ක් වන විටත් නිත්‍යානුකූලව පිහිටවා නොමැති අරමුදලකට පරිත්‍යාගශීලීන් මුදල් ගැනීමට කටයුතු කළේ පරිත්‍යාගශීලීන්ගේ මුදල් ගැනීමට කටයුතු කළේ මන්ද 6 ඊයත නමින් හඳුන්වන අරමුදලට මේ දක්වා ලැබී ඇති මුදල සහ එම මුදල් වියදම් නොකර භාණ්ඩාගාරයේ රඳවා ඇද්ද 7 පිළිගත් දේශපාලන පක්ෂයක මහලේකම් මම ඒ ප්‍රශ්න ඇතුළත් කරේ ගරු කතානායකතුමනි විශේෂයෙන්ම මම ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් කියලා කිව්වම මේක බාරගත්තේ නැහැ මේක හරෝල ඇව්වා ඒක නැතුව එවන්න කියලා ඒකයි මේ දැන් මේ පිළිගත් දේශපාලන පක්ෂයක ලේකම් කියලා මන් දන්නේ නැහැ ඇයි ඒක හැරෙව්වේ කියලා එතකොට පළාත් සභා මැතිවරණයට වෙන් කළ මුදල ආපදා සහන සඳහා යොදාගත් බව ප්‍රකාශයක් සත්‍යයක්ද එලෙස වියදම් කළ මුදල් ප්‍රමාණය කොපමණද
ගරු අග්‍රාමාත්‍යතුමිය
ගරු කතානායකතුමනි සති දෙකක කල් ඉල්ලනවා